සෑම දිනාටම තෙරුවන් සරණයි. කාරුණික පින්වත්නි, මේ කාලය ලෝකවාසී සියලු දිනාටම බොහොම කටුක කම්කටොළු සහිත කාලයක්. වෙනදා තමන්ගේ රැකී රක්ෂා කටයුතු වල නිරත වෙලා එළියට පහළියට බැහැලා කටයුතු කරපු පින්වත් පිරිස අද තම තමන්ගේ නිවාස ස්ථානවලට වෙලා එකතැන් වෙලා කොටු වෙලා කටයුතු කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ කාරණය තේරුම් ගරගත්ත සද්ධාවන්ත පින්වතුන් කල්පනා කළා, මේ තමන් නිවසට වෙලා කටයුතු කරන කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට හිතන්ට මෙනෙහි කරන්ට අපේ හිත සනසා ගන්නට ඒ ධර්මයෙන් පිහිටක් සලසා ගැනීම හොඳයි නේද කියලා. ඒ අනුව තමයි මේ අවස්ථාවේදී මේ වාගේ පුංචි ධර්ම කාරණා ටිකක් මතක් කරන්ටත් අවස්ථාව සැලසුලා තිබෙන්නේ. ඉතින් මේ රෝග අනපේක්ෂිත විදිහට මනුෂ්‍ය සමාජයේට මිනිසාට ඇතිවෙච්ච රෝග කාරක තර්ජනයක්, මේ කොරෝනා වෛරසය නිසා විශාල පීඩාවක් දැන් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී සුදුසුයි කියලා හිතනවා මේ නිරෝගී භාවය පිළිබඳව කරුණු කාරණා ටිකක්, එහෙම නැත්නම් කොහොමද ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උපස්ථානය රෝගී කෙනෙක් වුණාම උපස්ථාන කරන විදිය කියලා දේශනා කළා. ඒ කරුණ ටිකක් හදන එක හොඳයි. බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ජීවිතයේ සිරිතක් තිබුණා, මේ වරින් වර උන්වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානයේ මේ නැතුව ඒ සේනාසනයේ ඒ අරණ්‍යේ නම් ආරණ්‍ය විහාරයේ අනිත් භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න ඒ කුටි සේනාසන පැත්තේ ගමන් කරන ස්වභාවයක් උන්වහන්සේගේ තිබුණා. එක දවසක් පුත්‍රජානන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට කාසු කරගෙන මේ කුටියෙන් කුටියට සේනාසනයෙන් සේනාසනයට ආරාමයෙන් ආරාමයට වැඩම කරනවා. ඒ කොහොමද වික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම, කොහොමද වටපිටාව සුද්ධ කරගෙන ඉන්නේ, ඒ වික්ෂුන් වහන්සේලාගේ හැසිරීම කොහොමද කියලා බලන්ට ඉතින් ශාස්ත්‍රූන් වහන්සේ නමක් හැටියට ආචාර්යයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ වැඩම කරනවා. එහෙම වඩිනකොට ඒක කුටියක උන්වහන්සේට දකින්න ලැබුණා මේ වික්ෂුන් වහන්සේ නමක් තමන්ම මලමුත්‍රා පහ කරගෙන එකතෙන් වෙලා ජරා දුර්වල වෙලා ඉන්නවා, පැටිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැකලා ඒ භික්ෂුන් වහන්සේ ඉන්න කුටියට වැඩම කරලා අහනවා, කිංචේ භික්ඛු ආබාධෝති, ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මහාන ඔබට මොකද්ද තියෙන අසනීපේ, මොකද්ද තියෙන රෝගය? ඒ වෙලාවේදී කියනවා මේ ස්වාමීන් වහන්සේ මට මේ බඩේ අමාරුවක් හැදිලා කියලා. ඉතින් බඩේ අමාරුවක් හැදිලා මට ඒකෙන් පීඩාවක්. කවුරුත් මේ ඔබ වහන්සේට එහෙම නැත්නම් මේ භික්ෂුවට උපස්ථාන කරන්න කෙනෙක් ඉන්නවද? ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි මට එහෙම කවුරුත් උපස්ථානෙට නැහැ. ඇයි එහෙම උපස්ථානෙට නැත්තේ? මම අනිත් අයට අපෝපකාර කරන්නව කෙනෙක් නෙමෙයි, මමත් එහෙම උපස්ථාන කරලා නැහැ. ඒක නිසා අනිත් භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා මට උපස්ථාන කරන්නේ නැහැ. මේකයි ස්වාමීනි කාරණේ කියලා. ඔය වෙලාවේදී ඒ භික්ෂුන් වහන්සේ කෙරේ බොහෝම කරුණාවක් උපදවලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරන ආනන්ද ගිහිල්ලා වතුර අරගෙන එන්න. වතුර අරගෙන ඇවිල්ලා වතුර උණු කරන්න. ඉතින් ඊට පස්සේ වතුර අරගෙන උණු කරලා පිරිසිදු නිදි මේ භික්ෂුන් වහන්සේ හොඳට නැවුවා. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේගේ සියතින් මේ භික්ෂුන් වහන්සේගේ ශරීරයට වතුර වක් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇඟ උලලා සුද්ධ පවිත්‍ර කරා හේදුව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිස පැත්තෙන් අල්ලනවා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගේ පාදයේ පැත්තෙන් අල්ලලා ඇඳක තැබුවා. ඉතින් මේ විදිහට බොහෝම කරුණාවෙන් තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේට උදව් කරලා උපකාර කරලා ඒ අවස්ථාවේ උපස්ථානීය කරලා උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට එන්න කිව්වා. භික්ෂු සංඝයා සියලු දෙනාම රැස් කෙරුවා. රැස් කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ මහණි ඔබලා දන්නවද අර අහවල් කුටියේ අහවල් ස්ථානයේ අර ආරාමයේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ අපි දන්නවා. එයා මොන වගේ භික්ෂුන් වහන්සේ නමක්ද? ඒ භික්ෂුන් වහන්සේ අසනීපයි. මොකද්ද එයාට තියෙන අසනීපේ? ඒ භික්ෂුන් වහන්සේට බඩේ අමාරුවක් හැදිලා. එතකොට මේ භික්ෂුන් වහන්සේට කවුරක් ඉන්නවද? උදව්වට උපස්ථානයේට කවුරක් කෙනෙක් ඉන්නවද? උපස්ථායකෙක් ඉන්නවද? නෑ ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම උදව්වට උපකාරයට කෙනෙක් නැත්තේ? ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ නම අනිත් අයට උදව්පකාර කරන්නේ නැහැ. ඒක නිසායි. එතකොට මේකෙන් පේනවා දැන් එකම අම්මගේ දරුවෝ නෙවෙයි මේ. එකම ගමක දරුවෝ නෙවෙයි. එකම ගමක පිරිසක් නෙවෙයි. මේ නොයේ විවිධ පළාත්වලින්, ගම්වලින්, ඒ වගේම විවිධ තැන්වලින් ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ ගුණ පිළිවෙත් පුරන්නා වූ භික්ෂුන් වහන්සේලා පිරිසක්. එතකොට අම්මලා තාත්තලාගෙන් අයින් වෙලා, දූ දරුවන්ගෙන් අයින් වෙලා, නෑද හිත මිත්‍රාදීන්ගෙන් අයින් වෙලා. එතකොට මේ වෙන පරිසරයක ඉන්නේ. ඔය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අවවාද කරනවා මහන්නේ, ඔබලාට අම්මක් නෑ, තාත්තක් නෑ උදව් කරන්න, උපස්ථාන කරන්න, උපකාර කරන්න. ඒක නිසා ඔබලා තම තමන්ට ඕනෝන්ට උදව් උපකාර කර ගැනීම සුදුසු නැද්ද? මේකයි වෙන්න ඕනේ. මේ වෙලාවේදී මේ කාරණා ටික මතක් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යෝ වික්ඛවේ මං උපට්ඨෙය සෝ ගිලාණං ගිලාණං උපට්ඨෙය. මහණෙනි යම් කෙනෙක් මගේ අවවාදයේ අනුශාසනාව පිළිඅරගෙන මගේ අවවාදයේ පිළිතලා මට ඒ ආකාරයෙන් උදව් කරනවා නම්, උපස්ථාන කරනවා නම්, ඒ විසුන් වහන්සේ තමයි තථාගතයන් වහන්සේට උදව් කරන්නේ. එහෙම නැත්නම් ගිලන් වික්ෂුන් වහන්සේට උදව් කරන කෙනා තමයි මම මට උදව් කරන්නේ. එහෙම නැත්නම් මගේ අනුශාසනාව පිළිපදින්නේ ගිලන් වික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්නාව කෙනා කියලා ඔය යෝ භික්ඛවේ මං උපට්ඨේ සෝ ගිලාණං උපට්ඨේ කියලා දේශනා කරා. ඉතින් ඒ එකම බුදුරජාණන් වහන්සේ ඉපත් කරනවා. දැන් මේ බුද්ධ ශාසනයේ මහාන වෙන කෙනාට ආචාර්යවරයෙක් ඉන්නවා, උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් ඉන්නවා, සද්දිවිහාරිකයෙක් එකට ඉන්නේ කෙනෙක් ඉන්නවා, උපාධ්‍යයෙක් නම් වැඩිහිටියෙක් නම් ආචාර්යවරයෙක් නම් මේ ගෝලබාඩුව ඉන්නවා. ඒ නිසා උපාධ්‍යයන් වහන්සේ විසින් තමන්ගේ සද්දිවිහාරිකයට එහෙම නැත්නම් ගෝලබාලයන්ට උපස්ථාන කරන්න ඕනේ ලෙඩක් දුකක් හැදිච්ච අවස්ථාවකදී ආචාර්යවරයන් විසින් ගෝලීය වාලයන්ට උදව් උපකාර කරන්න ඕන, උපස්ථාන කරන්න ඕනේ. ඉතා ඉක්මනින් මේ භික්ෂුන් වහන්සේ මගේ ගෝලයා මේ රෝගයෙන් නැගී සිටීවා කියන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි හිතමු ආචාර්යවරයෙක් නැත්නම් උපාධ්‍යයන් වහන්සේ නමක් ඒ විහාරේ නැත්නම් අනිත් ස්වාමින් වහන්සේලා උදව් උපකාර කරන්න ඕනේ. ඒ භික්ෂුන් වහන්සේට තිබෙනා අසනීපකම් ඒ වගේම මේ දුර්වලතාවෙන් ගොඩෙන්න ගෝලබාලයන් විසිමුත් එහෙමයි. ගෝලබාලයෝ ඒ ආචාර්යවරයාට, ඒ වගේම උපාධ්‍යයන් වහන්සේට, සද්දිවිහාරිකයන්ට උදව් උපකාර කරන්න ඕනේ, ගිලන් උපස්ථානෙ සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ උපස්ථාන කිරීම මේ කාලයේ ඉතාමත්ම වැදගත් දෙයක්. ලෙඩවීම කියන එක හිතලා කරගන්න එකක් නෙවෙයි. ලෙඩවීම ඉබේ සිද්ධ වෙනවා. ලෙඩ වෙනවා කියන එක කවුරුවත් එහෙම මට අද ලෙඩ වෙන්න ඕනේ කියලා, මට හිත ලෙඩ වෙන්න ඕනේ කියලා එහෙම කරන්නේ නැහැ. ශරීරයේට රෝගයක් ආබාධයක් එන්නේ අපේ නොදැනුවත්වමයි. එතකොට ඒ වගේ රෝගයක් නොදැනුවත්වම තමන්ගේ ජීවිතයට කරදරයක් ආවම, හැබැයි උපස්ථානයේ බෙහෙත් පිළික් ගැනීම නම් කරන්න වෙන්නේ නිකන් ඉබේ නෙවෙයි. ඒක ඕනේ කමින් කරන්න ඕනේ. එතකොට ඒ වගේ යම්කිසි කෙනෙක් රෝගී තත්වයකට පත් වුණාම, යම්කිසි කෙනෙක් ඒ වගේ ශාරීරික ආබාධයකට පත් වුණාම, එතකොට එයාට උදව් කරන්න, උපස්ථාන කරන්න යන්නේ කෙනා විශේෂ කාර්යභාරයක් සිද්ධ කරනවා. දැන් අද මේ කොරෝනා වෛරසය නිසා විශාල පිරිසක් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම ජීවිත තර්ජනයකට මැදිවලා ඉන්නවා. දැන් මේ ජීවිත තර්ජනයට මැදිවලා ඉන්න අයට ළඟම පිහිට ආධාර වෙන එක්කෙනා තමයි පවුලේ අය නෙවෙයි. පවුලේ අයට මේ වැඩේට අත ගහන්න බෑ. තවත් දෙයක් තවත් තියෙනවා, මේ ලෙඩ දුක් තියෙනවා, ඒවට උදව් කරන්න පුළුවන්. හැබැයි මේ කොරෝනා වෛරසය කියන එක දැන් එයාබෝන් එකක් කියනවා, කන්ටේජස් ඩිසීසස් කියලා කියනවා, ඒ වගේම ස්පර්ශයෙන් එනවා, ඒ වගේම ළඟින් හිටියන් පස්සේ එනවා, ගොඩක් තියෙනවා. මේක ඇඟට ඇතුල් වෙන ක්‍රම. ඒක නිසා පවුලේ එක්කෙනෙකුට මේ වැඩේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේකට වෙන් වෙච්ච විශේෂිත පුහුණුවක් ලද, ඒ වගේම උපස්ථාන කිරීමේ, වෙදකම් කිරීමේ විශේෂ පුහුණුවක්, උපස්ථාන කිරීමේ හැකියාවක්, විශේෂඥ ඥාන තිබෙනවා ඉන්නවා ඒ වෛද්‍යවරු, ඒ වගේම හෙදෙහෙදියෝ, ඒ වගේම උපස්ථායක පිරිසේ කාර්ය මණ්ඩලය. ඉතින් ඒ අයට මේක පැවරලා තිබෙනවා. හැබැයි නිවාස ස්ථානවල ඉන්නා අයටත් එක්තරා විදිහකට මේකේ උදව්වක්, උපකාරයක්, ඒ වගේම ජීවිත ආරක්ෂා පිළිබඳව සලතලා මේ රෝගී තත්ත්වයට පත්වෙච්ච අය ඒ මුදවා ගන්න යම් කිසි කාර්යභාරයක් සිද්ධ කරන්න පුළුවන් දැනුම් දීම ආදී වශයෙන්. එතකොට මේ උපස්ථාන කරන්නා වූ කෙනා, වෛද්‍යවරයා, ඒ වගේම ඉදෙහෙදියෝ, අනිත් උපස්ථායක ලෙස මේ අය විශේෂ කොටසක් කරනවා. හැබැයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අංග පහකින්, ඒ කියන්නේ අංග පහකින් යුක්ත වෙච්ච මේ ලෙඩ වෙච්ච අයට දුෂ්කරයි, හරිම අමාරුයි මේ උපස්ථාන කරන්න. ඒ අයගේ මේ වෛද්‍යවරු, හිදේදීව, අනිත් උපස්ථායක, උපස්ථායිකාවෝ කැප වෙලා මහන්සි වෙලා ඉන්නේ මේ අසනීප වෙච්ච අයට උදව් උපකාර කරන්න. ඒ වගේම ඒ අයගේ ලෙඩ දුක් වලින් ගොඩ ගන්න. එතකොට මේ උපස්ථාන කරන අයට ගිලනාට සමහර ගිලන් වෙච්ච ලෙඩ වෙච්ච අය ඉන්නවා, උපස්ථාන කරන්න හරිය අමාරු, හරි දුෂ්කරයි. ඒ කියනවා මේ මෙන්න මෙහෙම කරුණු පහක් තිබෙනවා. ඒ සමහර ලෙඩු ලෙඩේ තිබුණාට ඒ අය අසත්පායකාරී හෝතේ කියනවා. ඒ කියන්නේ තමන් සප්පාය දේවල් කරන්නේ නැහැ. ඒ ලෙඩෙන් මිදෙන්න අවශ්‍ය දේවල් පිළිපැදීම් ඒව කරන්නේ නැහැ. ඒ පිළිපැදීම් එහෙත් මෙහෙත් යන්න එපා කියලාට යන්නේ නැහැ. උලන් වදින්න එපා කියලා කිව්වට උලන් වදින්නේ නැතු වෙයි. ඒ වගේම මේ මොන හරි දෙයක් කරන්න එපා වලකින්නේ කියලා කිව්වට ඒක අහන්නේ නැහැ. ඒක නිසා සප්පායකාරී නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් නොමනා විදිහට තමයි ඉන්නේ. ඒ ලෙඩු. දැන් ලෙඩෙත් තියෙනවා. ඒකෙන් ගොඩේන්ට සුදුසු පිළිවෙතේ ඉන්නේ නැහැ. අනිත් එක තමයි සමහර වෙලාවට තියෙනවා සප්පාය හොඳ දේවල් තිබෙනවා. හොඳ සුදුසු දේවල්, ආහාර පාන, ඒ වගේම වෙනත් වෙනත් පාවිච්චි කළ යුතු දේවල් තිබෙනවා. ඒවා පිළිබඳව සප්පාය මත්තන් නොජානා. ඒ වගේම මේ කරන්න තියෙන දේවල් වල ඒක ප්‍රමාණයකට කරන්න ඕනේ කියලා එහෙම හැඟීමකුත් මේ තීරමකුත් නැහැ. දැන් කරන්නේ අසප්පායකාරී නොගැලපෙන දේවල්, ගැලපෙන දේවල් වල ඒ ප්‍රමාණය දන්න. අපි හිතමු දැන් සමහර වෙලාවට දෙවෙනවා ආහාර පාන සමහර ඒවා ගන්න හොඳ නැහැ. ගන්න හොඳ නැති දේවල් ගන්නවා. අපි හිතමු සමහර අය ඉන්නවා ගන්න හොඳ දේවල් උනා සුදුසු දේවල් උනාත් බත්මාළු පිණි හෝ වේවා, සීනිසි දින જાති හෝ වේවා ගන්න යනකොට ඒ වගේ සාය මේ ප්‍රමාණයක් දන්නේ නැහැ. සප්පාය මත්තන් න ජානාති. එතකොට වෙන්නේ මොකද්ද? හොඳ දේ උනත් වැඩියෙන් වැඩියෙන් ගන්නකොට එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? ලෙඩේ වැඩි වෙනවා. ඒ ගිලන් ස්වභාවයෙන් තමන් ගොඩ ඉන්නේ නැහැ. අනිත් එක තමයි බෙහෙත් ගන්න පරිසේවතාවදී දෙන බෙහෙත ගන්නෙත් නැහැ. වෛද්‍යවරයෙ කෙදේදීයන් ඒව නියම කරන්නා වූ ඒ බෙහෙත් හේත් ආදී පරිභෝග කරන්නෙත් නැහැ. කිසි පිළිවෙලකුත් නැහැ, ප්‍රමාණය දන්නෙත් නැහැ, බෙහෙත් හේත් ගන්නෙත් නැහැ. එතකොට උපස්ථාන කරන්නා වූ අය මෙයාට හරීම අටකාමී ගතියක් තිබෙනවා. මෙයාගේ රෝගයෙන් මිදිලා ගොඩ ඒවා කියන හැඟීම තියෙනවා. ඊළඟට අර උපස්ථායකයාට ලෙඩ වෙච්ච කෙනා තමන්ගේ තියෙන ලෙඩේ හරියට හඟවන්නේ නැතුව කියන්නේ නැහැ. එයා සම්පූර්ණව ඒක වහන. ඒක හංගනවා. එතකොට ඒ තමන්ට තියෙන ආබාධයේ ලෙඩේ දුක පීඩාව කියන්නේ නැතුව ඉන්නකොට වෙන්නේ මොකද්ද? එයා ඒ ලෙඩෙන් ගොඩ එන්නේ නැහැ. ඒක නිසා උපස්ථායකයාට ඒ ලෙඩ නියම තොරතුරු දෙන්නේ නැහැ. එතකොට එයාට උපස්ථාන කරන්න බෑ. අනිත් එක තමයි අනදිවාසක ජාතිකෝ හෝති කියන්නේ ඉවසීමක් නැහැ. යම්කිසි පීඩාවක් ඒ වගේම ශාරීරික වේදනාවක් එහෙම දැනුණාන් පස්සේ ඒක ඉවසන්නත් බෑ. සමහර ඒවා තියෙනවා ඉවසන්නත් බෑ අමාරු බව හැබැයි. එතෙන් මෙතන තියෙන්නේ විශේෂයෙන්ම මේ කරුණු පහ පිළිබඳව සමහර අය හරි හිතුවක්කාරයි. ඒ වගේම දැඩි දරදඬු අදහස් තිබෙනවා. එවැනි අවස්ථාවකදී වෙන්නේ උපස්ථාන කරන්නා වූ අයට හරීම කරදරයි. ඒ වගේම පීඩයි මේ ගිලනා ඒ ලෙඩෙන් ගොඩ අරගන්ට. ඒක නිසා සමහර වෙලාවට මේ ඒ ගිලන් උපස්ථාන කරන්නා වූ අය හරිය ගොඩා පීඩාවටපත් වෙනවා. මේක භික්ෂුන් වහන්සේලා අතරත් තිබෙනවා සමහර. ඒ වගේම ගිහි අය අතරත් තිබෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් වල ඉන්නා වූ තමන්ගේ අම්මට තාත්තට ඒ වගේම සහෝදර සහෝදරාදීන්ට වැඩිමහල් අයට මේ අසනීප වලට උදව්පකාර කරනකොට උපස්ථාන කරනකොට ඒ අයට මේ ඒ උපස්ථායකයන් ගොඩාක්ම මේ පීඩාවටපත් වෙනවා මේ උපස්ථානය කිරීමේදී අහන්න නැති නිසා හිතුවක්කාර නිසා. ඉතින් ඔය වගේ දූ දරුවන්ටත් යම් යම් අවස්ථාවලදී අමාරුකම් අපහසුකම් ඇති වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේගේ මේ කාරුණීක ධර්ම අවවාදයේ හිතට අරගෙන තමන්ට කරදරයක් නොවන කෙනෙක් වෙන්න ඕනේ. තමන් අනිත් අයට ලෝකයාට කරදරයක් පීඩාවක් වෙන්නව කෙනෙක් වෙන්න ඕනේ නැහැ. දැන් මේ කාලයේ තිබෙනවා අපි ඉස්සර මේ ළඟටම වෙලා හිටියා. මිනිස්සුත් ඒ වගේ ළඟින් ළඟට එකිනෙකා හැප්පිලා ඉන්න ගතියක් තියෙනවා. දැන් එතකොට මේ දැන් තියෙනවා තමන්ට මේ කාලේ පරිහරණය කරන්න එහෙම නැත්නම් කෙනෙක්ට කෙනෙක් ලං වෙන දුර ප්‍රමාණයක් තියෙනවා. ඒක මේ ෆැෂන් එකකට ආට් එකකට කරන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා තමන්ගේ ආරක්ෂාව පිණිස කරන්නා වූ දෙයක්. ඕක අනුගමනය කරන්න ඕනේ. එතකොට තමයි හරි ශික්ෂාකාමී හික්මෙච්ච ගුණධර්ම වලින් පිරිච්ච මිනිස් පිරිසක් බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි අනිත් කෙනෙකුගේ ළඟට යන්න හොඳ නැහැ. තමන් සැකයක් උපදවන්න හොඳ නැහැ. දැන් අද කාලේ ඔවුනෝන් සෑම කෙනාම ඔවුනෝන්ට සැකෙන්, ඔවුනෝන්ට බයෙන් ඉන්නේ. අනිත් එක්කෙනා රෝගයක් තියෙන එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද කියලා කාටවත් එහෙම තීරණය කරන්න බෑ. ඒක මහා අමුතුම විසක්, අමුතුම දෙයක්. පේන දෙයක්වත් නෙවෙයි. ඒක නිසා ඕනෝන්ට සැකයෙන් ඉන්නේ. ඒ නිසා තමන් අනිත් අයට සැකයක් උපදවන්නත් හොඳ නැහැ. තමන් අනිත් කෙනාගෙන් සැකයක් ඇති කර ගන්නත් හොඳ නැහැ. ඒක නිසා තමන්ගේ ඒ નિયમિત දුර ප්‍රමාණයක් තියෙන ඒකෙත් අපි ගැලපෙන්න ඕනේ. මේ හැම කෙනකම තියෙන්නේ මොකද්ද? සිහිය නුවණ පාවිච්චි කිරීමනේ. බුදුරජාණන් වහන්සේගේ සිහියෙන් ඉඳ සිහියෙන් නුවණින් කටයුතු කරන්න. මේ සිහිය නුවණ පාවිච්චි කිරීමේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ නිරෝගී භාවය කායික වශයෙන් මුල් වුණාට මේකේ නිරෝගී භාවයේ තිබෙන්නා වූ ඒ විශේෂ කොටස තිබෙන්නේ ලැබෙන්නේ තමන්ගේ මනසටයි. තමන්ගේ මනස හොඳින් තියාගන්නට, මනස නිරෝගීමත් කරගන්නට කායික යහපත් පැවැත්ම ගොඩාක් උදව් වෙනවා, උපකාර වෙනවා. ඒ වගේම දැන් ඔය තථාගතයන් වහන්සේක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමකට ඒ කුෂ්ඨ රෝගී භික්ෂුන් වහන්සේ නමකට උදව් උපකාර කරලා උපස්ථාන සිද්ධ කරලා උන්වහන්සේ ඒ භික්ෂුව නාවලා කියලා අවසානයේදී බණ දේශනාවකුත් කරා. ඉතින් මේ බණ දේශනාව තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ හිතින්නේ, නුවණින්නේ, සිහියෙන්නේ. එතකොට කායික යම්කිසි ආබාධයක් තිබෙනවා නම්, දුර්වලකමක් තිබෙනවා නම්, පීඩාවක් තිබෙනවා නම් ඔය ධර්මයේ තේරුම් ගන්නට ඒක බාධාවක් වෙනවා. ඒක නිසා අපි මේ කය මේ රැකගන්නේ නිරෝගීමත් කරගන්නේ අපි මේ කයෙන් යන් යන් මේ කාම සම්පත් විඳින්නට නෙමෙයි. ඒ අපි මේ කය නිරෝගිමත් කරගන්නේ අපේ මනස නිරෝගිමත් කරගන්නට ඒක පිටුවහලක් වෙන නිසායි. ඒ නිසා විශේෂයෙන්ම සිහිය යොදන්නට නෝන යොදන්නට මම මේ කෙනෙක්ගේ ළඟට යන්නේ නැත්නම් සිහියෙන් නුවණින් කල්පනාවේ. ඒ කෙනෙක් ළඟට ගන්නේ නැත්නම් සිහියෙන් නුවණින් කල්පනාවේ. ඒ වගේම තමයි මේ කාලෙදි මේ සිහිය නුවණ පාවිච්චි කරලා මේ මුහුණු ආවරණයක් මාස්ක් එකක් පාවිච්චි කරන්නත් කියනවා. ඉතින් ඒකත් කරන්න ඕනේ. ඒ වගේම අපි සියලු දෙනාම මේ කොටු වෙලා තිබෙන්නා වූ බැම්මෙන් ඒ වගේම මේ තරතනේ මිදෙන්න අදිස්ථාන පූර්වකව කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ පුංචි ධර්ම අවවාදයේ තථාගතයන් වහන්සේගේ ධර්ම අවවාදයේ හිතට අරගෙන අපේ මේ පින්වත් හැමදෙනාටම මේ භයානක ව්‍යසනයේ මිදලා හිත නිරෝධමත් කරගන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනානුයෝගීව කටයුතු කරගෙන ධර්ම මාර්ගයේ යාගන්ට මේ උපකාරයක් වේවා පිළිටක් වේවා. ඒ වගේම හැමදෙනාටම සිහිය නුවණ දියුණු කරගෙන ගුණ පුරාගෙන කෙලවර අමාමහ නිවෙනින් සැනසීමට ලැබේවා. ඒ වගේම ඒ නියන නිවන් ගමනේ හැම කෙනාම අනිත් අයට හොඳ සත්පුරුෂෙක් හොඳ ගුණවන්ත කල්යාණ මිත්‍රයෙක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.